ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
අගෝස්තු මාසයේ අවසාන සතියේ බ්‍රහස්පතින්දා දවසේ අපි SBS සිංහල ගුවන් විදුලියෙන් තවත් සුපුරුදු විශේෂාංගයක් ගෙනෙන්නයි සූදානම් වෙන්නේ. තමයි නොදුරු සිනමා විශේෂාංගය. ඔබ දන්නවා නොදුරු සිනමා විශේෂාංගෙන් සිනමා කෘතියක හෝ සිනමා කරුවෙකුගේ නොදුටු පැත්ත විග්‍රහ කරන්නට, විචාරය කරන්නට අපි උත්සාහ දරනවා කියලා. අද දවසේදී මේ අගෝස්තු මාසයේදී අපි තෝරාගත්ත ඉංග්‍රීසි චිත්‍රපටය ඉතාමත් සුවිශේෂී චිත්‍රපටයක් වෙනවා පැති දෙකකින්. එකක් තමයි ඔබ දන්න ඕස්ට්‍රේලියාවෙත් තාමත් මේ කොරෝනා වසංගතය ඉතා තීව්‍ර මට්ටමින් පවතින බව. ඉතින් මේ මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියාවේ මේ ලොක්ඩවුන් නීති ගෙනෙන්නට පෙර, සිනමා ශාලා වසා දැමීමට පෙර, ඔස්ට්‍රේලියාව පුරාම තිරගත වූ අවසාන චිත්‍රපටය විදිහට තමයි මේ චිත්‍රපටය හැඳින්වෙන්නේ. ඒ අතරතුරේදී මෙය ලෝකයේ හොඳම නවකතා කිහිපය අතරින් ඒ එක් නවකතාවක් පාදක කරගෙන නිර්මාණය වෙච්ච චිත්‍රපටයක්. මේ චිත්‍රපටය මොකක්ද කියලා දැන් ඔබට යම්කිසි ඉඟියක් ලැබෙන්නට ඇති. නමින් හඳුන්වනවා නම් ද කෝල් ඔෆ් ද වයිල්ඩ්. ද කෝල් ඔෆ් ද වයිල්ඩ් චිත්‍රපටය පිළිබඳව තමයි අපි මෙවර නුදුරු සිනමාවෙන් විචාරය කරන්නට, විමර්ශනය කරන්නට සූදානම් වෙන්නේ. අපි සුපුරුදු හිතවතාව සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන, අයිබෝන් සුබෝදසනක්.
අයිබෝන් මදුර සුබෝදසනක්.
ඔව් විදර්ශන, අපි මුලින්ම ද කෝල් ඔෆ් ද වයිල්ඩ් චිත්‍රපටයේ කතා තේමාව පිළිබඳව සැකෙවින් විග්‍රහ කරගනිමු.
මතුර මේ චිත්‍රපටියට මූලික වශයෙන් පාදක වන්නේ ජැක් ලන්ඩන් නම් වූ ඉතාම ප්‍රකට ඇමරිකානු සාහිත්‍යකරයාගේ මෙනමින්ම යුත් ද කෝල් ඔෆ් ද වයිල්ඩ් කියන නවකතාව හා පාදක වූ චිත්‍රපටියක්. මෙහි අතරම ඉන්න ප්‍රධාන චරිතය බල්ලෙක්, උගේ නම බක්. මං හිතනවා දැන් මේ වෙනිට ලෝකයේ පුරාම මේ සාහිත්‍ය ඉතිහාසය ඇතුළෙත්, මේ සිනමා කෘතිය නිර්මාණය වීම ඇතුළෙත් ඒ සම්බන්ධයෙන් විශාල කතාබහක් සහ ආකර්ෂණයක් ඇති වෙලා තියෙනවා. කතාවට අනුව තියෙන්නේ කැලිෆෝර්නියාවේ සන්තා ක්ලාරාවල ස්වාමියෙකු වන විනිසුරු නිල එක්ක ඉන්න ඒ මන්දිරයේ ජීවත් වෙන බක් කියන හිතුවක්කාරී බල්ලා. ඉතාම සුරතලා එක් රාත්‍රියක පැහැරගෙන යනවා. ඊට පස්සේ ඒ බල්ලව නැවගත කරනවා විශේෂම ඇලස්කාව ප්‍රදේශයේ රත්තරන් කැණීම සහ රත්තරන් ජාවාරම සඳහා විශාල ප්‍රජාවක් ඒ පැත්තට ඇදෙමින් යනවා. ඔවුන්ගේ කටයුතුත් එක්ක හැදෙන මේ විශේෂම රත්තරන් පාදක කරගෙන හැදෙන මේ අලුත් නගරවල ඒ තියෙන සේවාවන් සඳහා සේවා සපයන්නට බල්ලන් විකුණන නැත්නම් බල්ලන් මිලදී ගන්න වෙළඳපොළක් හැදිලා තියෙනවා. එතකොට ඉතාම මමානුෂික ආකාරයෙන් බක්ව ඒ ජාවාරම වෙත නැත්නම් ඒ වෙළඳපොළ වෙතට නැත්නම් බලු වෙළඳපොළ වෙතට ආව ගලවි කරනවා. එතන ඉඳන් මේ සතා මූණ දෙන උපද්‍රවයන් සහ මිනිස් සම්බන්ධතා පිළිබඳ කතාවක් තමයි මේ චිත්‍රපටයේ දිවෙන්නේ. එහිදී ඔහු එක්තරා ආකාරයක මේ බල්ලා ඉතාම අර්බුදයන් රසකට මුහුණ දෙනවා, පහර දීම් වලට හිංසනයන්ට මුහුණ දෙනවා. ඒකම ඔහුට ආදරය කරන සමහර වෘත්තිකයන් නැත්තම් සමහර වෙළෙන්දන්නුත් හම්බෙනවා. මේ අතරම මේ චිත්‍රපටියේ ප්‍රධාන තේමාව වෙන්නේ ජෝන් ටෝර්න් කියන පුද්ගලයා. ඔහු ඉතාම මානසිකව තත්ත්ව කරුණාව සහිත, ඒ කියන්නේ බක් සම්බන්ධයෙන් මුලින්ම හමු වෙන වෙලාවේදී බක්ගේ තියෙන්නේ ඔහු කෙරේ යම් ආකාරයකට ලිංගතුකමක්. එතකොට ජෝන් ටර්ට්නුත් එහෙමයි. එතකොට මේ චරිත දෙක තමයි කතාවේ අග වෙනකොට ඒ කියන්නේ ප්‍රධාන උණුසුම් සම්බන්ධයක් බවට පත් වෙන්නේ. ඊට පස්සේ මේ බල්ලත් මේ ජෝන් ටර්ට්නුත් ගමන් කරනවා කැලෑවක් විතරට. ඒක අතහැරලා දාපු තම දුෂ්කර වනපෙතකට යනවා. ඒ වනපෙත තුල ඒ හැතිවන සම්බන්ධතාව තුල බක් තමන්ගේ ඇත්ත ජීවිතය, ඒ කියන්නේ නගරය තුල මිනිසුන් අතර ඉඳලා කැලෑව තුලින් ඔහුට නැත්නම් ඒ සතාට එන රඬ අත බණචාරී ලෝකයේ තුල තියෙන ඇත්තටම පැවැත්ම පිළිබඳ කාරණේට බක් ගමන් කරනවා. අනිත් පැත්තෙන් ජෝන් ටෝඩ්න් ඔහුගේ දරුවා මිය යාම නිසා, එතකොට ඔහුගේ බිරිඳ අතහැරීම නිසා යාන්තික වෙලා ඉන්න චරිතයක්. එතකොට මේ ආත්මයන් දෙක එකිනෙකාට හමු වෙමින් ඒ බල්ලා මේ ජෝන් ටෝඩ්න් ඔවුන්ගේම ජීවිතයේ විමුක්තිය ඔවුන්ගේම විදියකින් සුවාගෙන යන අවසානයක් කරා තමයි මේ චිත්‍රපටය යන්නේ. එනිසා මම හිතනවා සත්‍යය සහ මනුෂ්‍යයා පිළිබඳව, වනාන්තරය පිළිබඳව, ශිෂ්ටාචාරය පිළිබඳව තමයි මේ කතාවේ මූලික තේමාව තියෙන්නේ.
ඔව් විදර්ශන, ඔබේ පිළිතුරේ සඳහන් කරා මේ චිත්‍රපටයට මූලික වුණේ ලෝක ප්‍රකටය වගේම ලෝකයේම සම්මානයට ගෞරවයට පාත්‍ර වෙච්ච විශිෂ්ටතම නවකතාවක් කියලා 1903 දී තමයි මේ නවකතාව ලියවෙන්නේ. දැන් නවකතාවක් ඇසුරෙන් සාමාන්‍යයෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීම අපිට අරුමයක් නෙමෙයි. ඒක ලෝකයේ ඕනෑම සිනමා ධාරාවක තිබෙන සුවිශේෂී කාරණාවක්. දැන් නවකතාවක් ආශ්‍රයෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදී සිනමාකරුවන්ට පැමිණෙන අභියෝග පිළිබඳව මා කතා බහ කරන්නට කැමතියි.
විශේෂයෙන්ම නවකතාවක් සිනමාවට රැගීම මම හිතන මදුරු කිව්වා වගේම ඒක ඉතාම සුබුරුදු දෙයක්. සිනමා ඉතිහාසය පුරාම දක්නට ලැබෙනවා එවැනි අනුවර්තනයක්. නමුත් ඇති වෙන ඇත්තම ප්‍රශ්නය වෙන්නේ නවකතාවක ශානරය, නවකතාවේ තියෙන භාෂාත්මක පරිකල්පනය සහ ආඛ්‍යාන විදිය නැත්නම් ප්‍රතිනිර්මාණ තාක්ෂණය සිනමාවේ ප්‍රතිනිර්මාණය ෆැන්ටසිය ගොඩනැගීමට වඩා සපුරාම වෙනස් තැනක තියෙන්නේ. එතකොට මෙන්න මේ නිසා තමයි නවකතාවක් සිනමාවට නැගීමේදී ඒ සිනමාව විසින් නවකතාවට වෙනත් අලුත් අර්ථකථනයක් ලබා දෙනවා කියලා අපිට කියන්න පුළුවන්. නවකතාවක තියෙන මූලික දේ තමයි අපි යම් කිසි විදියකට නවකතාවේ ප්‍රතිනිර්මාණය තියෙන්නේ අපේ වාස්තවික ලෝකේ නැත්නම් එළියේ තියෙන අනුභූතියක් සම්බන්ධයෙන් යම් ආකාරයකට භාෂා වියමනක් විදියට, භාෂා සැලැස්මක් විදියට ගොඩනගලා ඒ භාෂාව හරහා තමයි අවශ්‍ය වෙන පාඨකයාට ඒ සිදුවීම අනුභූතිය තමන්ගේ පරිකල්පනයක් තුළ මවා ගන්න තියෙන්නේ. එතකොට සාහිත්‍ය තුළ චින්තනයට එමුණත් අපිට කියන්න පුළුවන් කලාත්මක චින්තනයට විවෘත ඉඩක් ලබා දෙනවා ඒ පාඨකයාටම තමන් තුළ මේ සිදුවීම නැත්නම් මේ සාහිත්‍ය කෘතියෙන් දක්වන සිදුවීම නැවත ප්‍රතිනිර්මාණය කරගන්න. right ඒ කියන්නේ අපි හිතමු නවකතාවක් කියවන කෙනෙකුට, කැටි කතාවක් කියවන කෙනෙකුට ඇත්තටම ඔහුට ඈත ගමන් කරන්න තියෙන භාෂාව හරහා නැත්නම් භාෂාවේ සංඥාර්ථ හරහා නැත්නම් භාෂා ව්‍යුහයක් හරහා තමයි මේ පාඨකයාට නැත්නම් මේ සාහිත්‍ය සම්බන්ධ පාඨකයාට තමන්ගේ අත්දැකීම බෙදා ගන්න තියෙන්නේ. ඒ නිසාම මම හිතනවා සාහිත්‍යකරුවා සහ පාඨකයා අතර වෙනත් චින්තනමය සම්බන්ධයක්, එහෙම නැත්නම් පාඨකයාට තියෙන්නේ තමන්ගේ මනස් රූපයක් තුළ මේ තියෙන මේ කතුවරයාගේ අත්දැකීම නැවත ගොඩනගා ගන්න. හැබැයි සිනමාව කියන්නේ ඊට වඩා සියුම් සහ ඊට වඩා විශාල කලාවක් වෙනවා. මේ සිනමාව අපට යථාර්ථය අභිමුඛ කරන්න යථාර්ථයට වඩා යථාර්ථයක් විදියට, ඒ කියන්නේ අපි අර සාහිත්‍යෙන් කතා කරපු මේ අනුභූතියක් යම් ආකාරයකට භාෂා තථාකයක් තුල ගිල්වා එයින් පෙරියෙන සංකල්ප රූපයක් බවට පත් කරනවා වෙනුවට සිනමාව අපිට ළඟා කරනවා මේ අපිට ලැබෙන රූපයන්, අපිට ලැබෙන ශබ්දයන්, එහෙම නැත්නම් අපිට එළිය ලෝකය පිළිබඳව අල්ලන කැමරා සිනමා රාමුකරණයන් ඒ අපි බලාපොරොත්තු වන මට්ටමට වඩා අප වෙතට සමීප කරනවා. හරියටම කිව්වොත් රියලිටියකට වඩා රියලිටියක්, යථාර්ථයට වඩා යථාර්ථයක් සිනමාව අපට ප්‍රතිනිර්මාණය කරන නිසා තමයි මේ අපි දන්නවා සිනමාවේ අත්දැකීම අපි ලබන්නේ මේ අඳුරු කුටියක් තුළ, මේ අඳුරු සිනමා ශාලාවක් තුළ, ඉතාම හුදකලාව මේ උඩින් මතුවන ආලෝක කිරණයක් එක්ක ඒ සම්බන්ධයෙන් අපිට විශාල පුළුල් තිරයක හරියට අර කැඩපතක් ඉදිරිපිට ඉඳලා ඒ කැඩපතේ දිහා රූපෙන් අපි බලනවා වගේ, ඒ ප්‍රතිබිම්බේ අපි බලනවා වගේ යම් කිසි විදියට අපිට කියන්න පුළුවන් එක ස්කොපෝෆිලියා එක. ඒ කියන්නේ ස්කොපෝෆිලියා කියලා කියන්නේ නැරඹුම් කාමය. ඒ නිසා සිනමාවේ මූලික දේ තමයි මේ නැරඹුම් කාමය. මේක අපි ප්‍රතිරූපයක් එක්ක යම් වින්දනයක්, යම් ආකාරයක ප්‍රමෝදයක්, ද්විසංශ එකක්, අවිඥානික ප්‍රීති ප්‍රමෝදයක් අපි ලබනවා. ඒ නිසාම සිනමාවට පුළුවන් වෙනවා අපේ අවිඥානීය දෙතට, අපේ අවිඥානීය දෙතට යම් කිසි බැල්මක් කියලා. මොකද අපි කරන මේ සිනමාවත් එක්ක තියෙන අපි ඇත්තටම ගනුදෙනුව යම් ආකාරයකට නිකන් උදාහරණයකට කිව්වොත් ලිංගික ගනුදෙනුවක් වගේ, එහෙම නැත්නම් ලිංගික සම්බන්ධයක් වගේ. මොකද මේ සිනමා ඇදලා තියෙන ෆැන්ටසියක් මත මේක අපිට යමක් රූපේ එනවා, ඒකම රූපේ ඉන්නේ නැහැ. ඒ අපි දන්නවා යම් කිසි අප චිත්‍රපටයක සිදුවීමක් අපි ඉදිරිපිට ගේනකොට ඒ රූපේ අපි ඉදිරියට එන අතරේම ඒ රූපේ යම් කොටසක් අපිට එන්නේ නැහැ. සමීප රූපයක් එනවා. ඒතකොට සමීප රූපයක් එක්ක අපිට විශාල පදාසයක් ඒ රූප රාමුව තුලින් අතුරුදාන් වෙනවා, නැති යනවා. මෙන්න මේකත් එක්ක අපිට අඩුවක්. එතකොට අපේ ආත්මය තුල තියෙන අඩුව වලිද්දක මේ සීමාවත් එක්ක අපි විසින්ම සිනමාව සමග ඉතර ප්‍රමෝදයක සම්බන්ධයක්, මානසික සම්බන්ධයක්, යම් ආකාරයකට අපි කියන බලා গুপ্ত සම්බන්ධයක් සිනමාවත් එක්ක අපි නඩත්තු කරන එක ඇහැ සා කනත් එක්ක සම්බන්ධ වෙන පිනන අර යථාර්ථයට ඔබෙන් කියන ෆැන්ටසිය අපි නිරාවරණය කරමින් අපේ ෆැන්ටසියක් අපිටම හේතු ගන්වන මේ කලා ආකෘතියක් සාහිත්‍ය තුළ තියෙන්නේ. ෆැන්ටසි අපිට ප්‍රතිනිර්මාණය කරගන්න වෙනවා අපේ භාෂාත්මක ව්‍යුහය තුළ තියෙන සීමාකම් එක්ක. ඒ නිසා මම හිතනවා සාහිත්‍ය සිනමාවට නැගීමේදී මෙන්න මේ සාහිත්‍ය සතු සුවිශේෂීත්වය එහෙමනම් සාහිත්‍ය සතුමේ සුවිශේෂී ආකෘතිය මේ අපි හඳුනගන්න වෙනවා. මොකද ඒ නිසා සාහිත්‍ය කෘතියක් ඒ ආකාරයෙන්ම සිනමාවට නගන්න බෑ. මොකද ඒක නගන වැඩට අසාර්ථක වැඩක්. සාහිත්‍ය සිනමාවේ ආකෘතිය සිනමාවට ගන්නවා නම් ඒකට සිනමාව සතු ආකෘතික ලක්ෂණ ගැන ඒ සිනමාවට නගන්න තම දැටි අවධානයකට ලක් කළ යුතු වෙනවා. ඒ කියන්නේ සිනමාවේ තාක්ෂණය, සිනමාවේ රූප සංවිධානය, සිනමාවේ තියෙන සමෝදානයන්, සිනමාවේ තියෙන රූප ඡේදනයන්, මෙන්න මේ දේවල් අලුතෙන් සොයා ගන්න වෙනවා සාහිත්‍යයට වඩා. ඒ නිසා සාහිත්‍යයේ අපිට යම් ප්‍රතිඉදිරිපත් කිරීමක් කරන ආකාරයට වඩා ඊට වඩා සුවිශේෂී විදියට, ඊට වඩා සියුම්ම, ඊට වඩා ඉතාම සමීප චිත්‍රයක් ප්‍රේක්ෂකයා තුළ මවන ආකාරයට තමයි සිනමාවේ ප්‍රතිනිර්මාණය කරන්න වෙන්නේ. ඒ නිසා එක ලොකු අභ්‍යාසයක් සාහිත්‍ය කෘතියක්, නවකතාවක්, කෙටි කතාවක් සිනමාවට නැගීම කියලා කියන්නේ ඒක වෙනම අත්දැකීමක්, වෙනම පරිශ්‍රණයක්, වෙනම අභ්‍යාසයක්. මම හිතනවා එවැනි අත්දැකීම් ගොඩාක් අපිට කතා කරන්න පුළුවන් ලෝක දින සිනමාව පුරා. ඒ නිසා ඇත්තටම කිව්වොත් මේ සිනමා කෘතියකින් නවකතාව ඇත්තටම පවතිනවාද කියලා හොයන්න යන එක නිත්‍යාවක්. මම දකිනවා සමහර විචාරක ප්‍රවණතාවල තියෙනවා මේ නවකතාවම නෙමෙයි නේද මේ දේවකල්ල තියෙන වගේ එකක්. මම කියන ඇත්තටම ඒක කරන්න බෑ. ඇත්තටම ගන්න වෙන්නේ නවකතාවේ මූලික, අපි කියන්නේ ඒක මූලික මාත්‍රාව, ඒ සාහිත්‍ය කෘතියේ මූලික මාත්‍රාව තමයි. ඒ ආකාරය අරගෙන යලිපති නිර්මාණයක් තමයි කරන්න වෙන්නේ සිනමාව කියලා. මොකද සිනමාව කියන්නේ වෙනම ප්‍රතිනිර්මාණ කලාවක්, වෙනම ෆැන්ටසියක්, වෙනම යථාර්ථයක්.
හොඳයි, අපි කතා බහ කරමින් පසුවන්නේ සිනමා විචාරක විදර්ශන කන්නංගර සමග. SBS සිංහල ගුවන් විදුලියේ නුදුරු සිනමා විශේෂාංගයෙන් මෙවර අපි තේමාව කරගත්තේ ද කෝල් ඔෆ් ද වයිල්ඩ් චිත්‍රපටය පිළිබඳව කතා බහ කරන්නට. ඔව් විදර්ශන, ඔබ සඳහන් කරපු ඔය කියන අභියෝග මේ ද කෝල් ඔෆ් ද වයිල්ඩ් චිත්‍රපටය ජයගෙන ඇති ආකාරය පිළිබඳව අපි විග්‍රහයකය දෙමු.
ඇත්තටම මම මේ නවකතාව කියවලා තියෙනවා, මේක සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා ආර්යවංශ රණවීර මහත්මයාගේ 2000 දශකයේ මුල. ඒක නම තමයි වනපෙත අඬගසයි නම. ඒක හරියටම මේ ද කෝල් ඔෆ් ද වයිල්ඩ් කියන නමත් එක්ක ඉතාම සමීප සිංහල පරිවර්තනයක්. තාම ආකර්ෂණීය පොතක්. මම හිතන ලංකාවේ 2000 දශකයේ මුල හිටපු සාහිත්‍ය ලෝලීන් අතර විශාල උනන්දුවක් ඇති වෙච්ච පොතක් ලෝකෙත් තියෙනවා. මේකෙන් චිත්‍රපටියක් ඊට කලින් හැදිලා තියෙනවා මදුර 1935 දී. එතකොට හැබැයි ඒක ටිකක් දැන් අද අපි මේ බලන චිත්‍රපටියට වඩා මේ ඊට වඩා වෙනස් ආකාරයක චිත්‍රපටියක්. මොකද අද අපි දකින චිත්‍රපටිය ඇතුලේ ත්‍රිමාණ තාක්ෂණය සහ එකම සිනමාවේ ඇති කරපු අලුත් ප්‍රවණතා, තාක්ෂණික අත්දැකීම් ඉඳ අපි කියන පුළා අලුත් සිනමාව, පශ්චාත් සිනමාවේ ලක්ෂණ මේ චිත්‍රපටියේ දක්නට ලැබෙනවා. ඒක මම ඒක වෙන ආකර්ෂණයක්. මොකද 1935 තිබ්බ සිනමාවට වඩා අපි හැමතිකින්ම මේ සිනමාව තාක්ෂණික වශයෙන් ඉදිරියට අවිලා දිනවා. ඒ නිසා මේ තත්ත්වයත් එක්ක මේ ජැක් ලන්ඩන් විසින් නිර්මාණය කරපු සාහිත්‍ය නිර්මාණය ඇතුලේ තියෙන ඒ මූලික හැඩයට වෙන මේ නිර්වද වෙන රූපයක් ලබා දෙන්න මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. මොකද ජැක් ලන්ඩන්ගේ කෘතිය ඇතුලේ ප්‍රධාන වශයෙන් දෙබස් දක්නට ලැබෙනවා අඩුයි. ඒකම ජැක් ලන්ඩන්ගේ කෘතියේ මුල් භාගය පුරාම ඔහුගේ විස්තරත් එක්ක තමයි, ඔහුගේ ජීවන පැවැත්මත් එක්ක තමයි ඒ නවකතාව දිවෙන්නේ. නමුත් දැන් චිත්‍රපටිය ඇතුලේ තියෙන සිදුවීම් ඉතාම දීර්ඝ සිදුවීම් තියෙනවා. නමුත් ඒ අවස්ථා ඒ ජැක් ලන්ඩන් ඒ කෘතියට පාදක වෙන ද කෝල් ඔෆ් ද වයිල්ඩ් එකේ පාදක වෙන්නේ ඒ ශීත කාලය, ඒ අත්දැකීම් ටිකේ ප්‍රවේගකාරී බව, ඒ සතුන් එක කරන ඒ ගවේෂණාත්මක ගමන. මම හිතනවා මම නවකතාව කියවනකොට මඳුරු මට ඒක ඔළුවේ ඉතාම ඒක චිත්‍රණය වෙච්ච විදිය, ඒක අත්දැකීමක් තිබුණ නැහැ. ඒතකොට මම හිම සම්බන්ධයෙන් එහෙම ඒක හිම පිරුණු ඇලස්කාවක කොහොමද කියන එක ගැන මගේ ඔළුවේ නැවෙන එකක් අර අපි ඉස්සෙල්ල කලින් ප්‍රශ්න කතා කළා වගේ. හැබැයි මේ සිනමා කෘතියට ආවට පස්සේ මේක වෙනම අත්දැකීමක් බවට මට පත් වෙනවා. අපි දකිනවා මේකේ දැන් ගැජන ආරම්භක අවස්ථාවේදී අර විනිසුරුවරයාගේ ඒ මන්දිරය තුළ තියෙන අදේ බල්ලාගේ තියෙන කුතුවේදී මේක හිතුවක්කාරී හුරතල් මග්ගේ තියෙන අර නොසංඩාලකම කියලා කියන්නේ ඒ අත්දැකීම් ටික මේ සාහිත්‍ය කෘතියේ දැක්වෙන විදිහට වඩා ඉතාම ඒ කියන්නේ අපි තුළ ඇති කරනවා වෙන ඒ කියන්නේ සාහිත්‍ය කෘතියේ දේවල් මං කියන්නේ ඒ සාහිත්‍ය කෘතිය තමයි වැදගත්. හැබැයි සාහිත්‍ය කෘතියට කියන්න බැරි සීමාවක් තියෙනවනේ මේක. ඒ කියන්නේ බල්ලා එහෙම දුවන ඒවා ඊට පස්සේ අර එක්තරා විනිසුරුවරයෙක්ගේ සාදේ එයාගේ ස්වාමියාගේ විනිසුරු ස්වාමියාගේ සාදේක ඒ බල්ලා කරනේ නොසන්ඩාල හැසිරීම, ඒ කියන කෑදරකම, ඒ මූණෙන් ඒ ඇති කරන විශේෂම කෑම සම්බන්ධයෙන් ඇති කරන ඒ පෙරේතකම, ඊට පස්සේ විනිසුරුවරයාගේ සාදය බල්ලා අති බක් අතින් විනාශ වුණාට පස්සේ ඒක ලොකු ඊට පස්සේ කුලෑටි වෙන විදිය මේ බල්ලා. ඒකද බල්ලට දඩුවම් කරනකොට උගේ හැසිරීම මේ සියල්ල නවකතාවේ භාෂාවට නගලා දෙන විදිහට වඩා මම හිතනවා මේ සිනමා තාක්ෂණයේ තියෙන සුවිශේෂත්වය නිසාම අපිට සමීප අත්දැකීමක් වෙනවා. ඒ නිසා මම හිතනවා ඒක එකක්. අනිත් පැත්තෙන් දැන් මොකද මේ බක්ව ගුණුවට පස්සේ මේක බක්ව නිලදී ගන්නවා පෙරෝයිඩ් සහ ප්ලැන්කොයිඩ් කියලා දෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ විශ්වාසය දිනාගෙන තමයි මේ ඊට පස්සේ අර මේ මොකද ඒ කියන්නේ මිනිස්කපල් කතල් කරත්තයක් අදගෙන යන බලු සේනාවකට තමයි බක්ව සම්බන්ධ කරගන්නේ. එතනදී බක් මුහුණ දෙන්න ප්‍රශ්න බක්ගේ තියෙන ඒ අකීරුතාවයක්. එතකොට මේ සමූහයක් තුල කොහොමද ඉන්නේ කියන එක, බලු සමූහයක් තුල ඔහුගේ තවත් බල්ලගේ තවත්ම කොහොමද හොයාගන්නේ කියන එක. මෙන්න මේ පරිවර්තනය මම නවකතාව තුල භාෂාවට නගලා තියෙනවා. ඒ කියන්නේ මන්දිරයක් තුල ඉඳලා අර ස්වාමියන් එක්ක ඉතාලි හීලා වෙලා ඉඳලා ඒ බල්ලාගේම සමීපතමයන් සුරු කරන්නේ නැන අවස්ථාව. මම හිතනවා ඒක වඩා හොඳින් මේ චිත්‍රපටියට නගලා තියෙනවා. ඒකම ඒ බල්ලන් අතර ඉන්න අර ස්පිට්ස් කියන බලු නායකයා ඌට මේ අලුතෙන් එන බක් සම්බන්ධයෙන් තියෙන වෛරය සහ ඒ සම්බන්ධයෙන් එන ගැටුම් වගේ අවස්ථා මම හිතනවා නවකතාවේ ඒ සීමාවටත් එහා ගිහිල්ලා අපිට ඉක්මන් රූපමය අත්දැකීමක් බවට පත් කළා තියෙනවා. ඒකම අපි දකිනවා විශේෂම බක් අර විශාල වනාන්තරවල ඇවිදින එක, ඒකම හිම හරහා දුවන එක, වේගෙන් දුවන එක, මේ හිම ප්‍රතිපස්සත් එක්ක පීඩාවට පත් වෙන විදිය, අර සාහිත්‍ය තුල අපි දැක්ක අපි මවපු ඒ රූප ටික ඉතාම හොඳින් චිත්‍රණය කරලා තියෙනවා. ඒකම මේ අපි දකිනවා ඒකේ අවසාන භාගයේදී. මම හිතනවා මේ නවකතාවේ තියෙන මූලික තේමාව තියෙන්නේ අර ජෝන් ටෝටන්ගේ චරිතය සහ ඒ කියන මේ ඉතාම මේ බල්ලට ආදරය කරන බල්ලත් එක්ක ඒ බල්ලා කෙරෙහි තමන්ගේ අඩුව නැත්නම් මේ මොකද අපි දන්නා ජෝන් ටෝඩ්නර් මම කලින් කිව්වා වගේ එයාගේ මොකද යායින් ලොකු කාන්තියක එයාගේ පුතා නැති වෙලා ඒ නිසාම වයිෆ් අතහැරිලා මේ සියල්ල අහිමි වෙච්ච මිනිස්සෙකුයි. ඒකම මනුෂ්‍ය ජීවිතයේ ඉඳලා නැද මනුෂ්‍ය පරම්පරාවක ඉඳලා තමන්ගේ බලු බව නැත්නම් තමන්ගේ සුනක භාවය තමන්ගේ ස්වභාව ධර්මයත් එක්ක තමාගේ තිබ උරුමය නැත්නම් එහෙම නැත්නම් වනාන්තරයත් එක්ක බල්ලෙකුට තිබුණු ඒ බෘහකයන් හරහා එන ඒ අතීත ඒ අතීතයේ ඒ පෞරාණික ඒ ආත්මය කරා යන්න තියෙන ගමන මේ දෙක අතරම ඇති කරන ඒ සංවාදය සාහිත්‍ය කෘතියේ තිබ්බ ඒ දෙක විස්තර කරන විදිය මං හිතනවා ඒ බල්ලක් මේ ජෝන් ටෝඩ්ට එකට අභිමුඛ කරලා ඒ එවැනි අවස්ථා නිර්මාණය කරන්න මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. අපි දකිනවා චිත්‍රපටියේ දිගින් දිගටම තියෙනවා මේකත් බස් ඉදිරිපිටට එනවා යම්මාකාරයකට පෞරාණික වෘක එමණක් අපි කියන සුනකභාවේ උත්තරීතර රූපයක් යම්මාකාරයට ඔහුට ආවේශ වෙනවා බල්ලට. මේ අපිට ඒක නියම් පෙන්නනවා කැලෑවේ විටින් විට උයි මේ සුනක යන තැන්වල ඒ ප්‍රතිරූපය පේන්න තියෙන එක වෘකයකට සමානවන යම්මාකාරයකට ප්‍රතාපවත් සුනක රූපයක්. එතකොට තාම කදිම විදියට සිනමා කෘතිය සමත් වෙනවා. ඒ කියන්නේ බක් මුහුණ දෙන අත්දැකීම් වලදී මේ බක්ට ඉදිරිපත් වෙන අභියෝග වලදී ඒක ඉස්සරහට කොහොමද යන්නේ කියන එක නැත්නම් ඒ අභියෝගත් එක මුහුණ දෙන්න කොහොමද කියන ඒ මම කියන ඒ තත්ත්වයන් නවකතාවේ විස්තර කරලා තියෙනවා නම් භාෂාවෙන් ඒක රූපමය හදිසි ඡේදනයක් බවට පත් කරන්න මේ සිනමා කෘතිය සමත් වෙලා තියෙනවා. එතකොට මේ චිත්‍රපටියේ මූලිකම මේම දාර්ශනික චින්තාව තමයි අප අපේ සත්‍ය නැත්නම් අපි අපේ ජීවිතයේ තියෙන සුවිශේෂීත්වය කරා අපි නැවත යා යුතුයි කියන එක. right ඒ කියන්නේ උදාහරණයක් අතට මේ කියලා අපිට ඒ මුලින් ඉඳලා පේනවා බක් මිනිසුන් අතර ඉඳලා ටිකින් ටික තමයි ඇත්තටම බල්ලා කියන්නේ කවුද කියලා තමන් කවුද කියන එක බල්ලා හොයාගන්නේ බක් හොයාගන්නේ. එතකොට ඒ යන ගමන විශාල සංචාරයක්. ඒක අපි දන්නවා මිනිස්සෙකුට මනුෂ්‍යභාවය හොයාගන්න එකම එක්තරා ගමනක් ජීවන ගමනක් වගේම ඒක බල්ලෙකුටත් තමන්ගේ බලුභාවය නැත්නම් තමන් නාවේ කොහෙද තමන්ට ශිෂ්ටාචාරයයි වනාන්තරය අතර තියෙන සම්බන්ධය මොකක්ද? එතකොට බල්ලෙකුගේ සැබෑම උරුමය කියන්නේ වනාන්තරයෙන් ඇයෙන හඩ කුමක්ද? මෙන්න මේ කාරණා අර සාහිත්‍ය කෘතිය තුළ ඒ කියන්නේ අපිට ඇති කරන ඒ අපි කියන භාෂා ව්‍යුහය තුළින් ඇති කරන ඒ කතාබහේ ගමනට වඩා මං හිතනවා සිනමාවේ රූපයන් මේ ඡේදනයන් මේ චිත්‍රපටියේ තියෙන අවස්ථා මේ සියල්ලත් එක්කම අපිට අනුවේදනීය අත්දැකීමක් බවට පත් කරන එක එක්තරා මොහොතක මේ බල්ලට හම්බෙනවා වෘක ඒ කියන්නේ ඔහු මේ අල්ලා ඔහුගේ මිත්‍රයත් එක්ක කැලෑ දෙදෙසට ගියාට පස්සේ මේ බල්ලට හම්බෙන්නේ මේ වෘක නැත්නම් අපිට කියන්න පුළුවන් වෘක දේනුවක්. මේ වෘක දේනුවත් එක්ක ඇති කරන මිනිස් ආදර සම්බන්ධය මේ බල්ලන් අතර ඇතිවන මේ බල්ලා සහ මේ වෘක දේනුව අතර ඇතිවන අපිට කියන්න පුළුවන් ප්‍රේමාත්මය ඒකනිකන් අපිට සාමාන්‍ය ගැහණී කිතිරිණියක ප්‍රේමයක යම් යම් ස්වරූපයන් ඒ සම්බන්ධයන් තුළට එන්නත් කරලා තියෙන විදිය මම හිතනවා ඒක නවකතාවටත් වඩා ඒ නවකතාවෙන් නොලැබෙන සීමාවකට සිනමාව අරන් යනවා. ඒකම බල්ලන් සහ බල්ලන් අතර, සතුන් සහ සතුන් අතර ඒ අධිකරණ යටගන්නේ ඒක අපිට උපේනෙන්ට කියලා අපි දන්නවා. සතුන් ඒ කියන්නේ මිනිසුන් අතර තියෙන මිනිස් සම්බන්ධය අපි හඳුනාගත්තට සත්‍යක්ෂා තවත් සත්‍යක් අතර තියෙන සම්බන්ධය කුමක්ද? තම බල්ලෙක් තමන්ගේම පරම්පරාවේ අනිත් සත්‍යයන් පිට දක්වන ඊටම සියුම් සම්බන්ධය මොකද්ද? නැත්නම් මේ බල්ලන්ට ආත්මයක් තියෙනවද නැද්ද? මෙන්න මේ කියන කාරණා සාහිත්‍ය කෘතියෙන් අපිට ඉගි කරන්න උනාට මම හිතනවා මේ චිත්‍රපටිය සමත් වෙනවා. ඊට වඩා ඒ කියන්නේ ඒ කියන සතුන්ගේ අංග පුලාවයි. නැත්නම් උන්ගේ හැඟීම් මාත්‍රය, උන්ගේ මුහුණෙන්, උන්ගේ ශරීරයෙන් වෙන ඒ අද්දකීම් ප්‍රකාශනයන් මුත නවකතාවට වඩා සිනමාවේ තියෙන අර ප්‍රතිනිර්මාණ තාක්ෂණයේ වෙනස්කම නිසාම මේ චිත්‍රපටිය සාර්ථක වෙලා තියෙනවා. මෙන්න මේ අද්දකීම් අපිට ලබා දෙන්නේ ඒක මේ චිත්‍රපටිය තම ගවේෂණාත්මක චිත්‍රපටියක්, වික්‍රමාන්විත චිත්‍රපටියක්. ඒ නිසා මුලින් ඉඳලම ඉතාම උනන්දුවෙන් ආශාවෙන් බලන් ඉන්න පුළුවන් චිත්‍රපටියක්. ඒකම යම් කිසි ආකාරයක ප්‍රදර්ශනයක්, යම් ආකාරයකට අපිට විනෝදයක් ඇති කරමින් ඒකම වඩා දාර්ශනික ගැඹුරකටත් අපි වහින් යන්න මේ චිත්‍රපටයේ සමස්තය. ඒක නවකතාවේ තියෙන අර දාර්ශනික හරය. මේ අපි අර කිව්ව වනාන්තරය නැත්නම් ශිෂ්ටාචාරය සහ ඒ ශිෂ්ටාචාරයේ මූලය කරා යන ගමන. ශිෂ්ටාචාරය කියන්නේ ඇත්තටම මොකක්ද කියන එක. ඒ ශිෂ්ටාචාරය කියන්නේ මිනිස් සමාජයේද, එහෙම නැත්නම් අපි අපේ මූල්‍ය සොයාගන්න යන ගමනද කියන ඒ දාර්ශනික ගැඹුර වඩාත්ම හොඳින් අපිට සමීප අත්දැකීමක් කරන්නට, ඒ නවකතාවට ඊටත් වඩා සාධාරණයක් ඉෂ්ට කරන්නට මම හිතනවා මේ චිත්‍රපටයේ සමත් වෙලා තියෙනවා කියලා. ඒසම විතර සාහිත්‍ය කෘතියක් සිනමාවට රැගීම පිළිබඳ මම හිතන්නේ නෑත කාලේ දැක්ක හොඳ මේ උසහායක්. ඒකම හොඳ කදිම මහන්සියක්.
හොඳයි, මෙවර නුදුරු සිනමා විශේෂාංගයෙන් අපි සාකච්ඡාවට බඳුන් කළේ සම්මානීය නවකතාකරුවෙකු වන සාහිත්‍යකරුවෙකු වන ජැක් ලන්ඩන්ගේ විශිෂ්ටතම නවකතාවක් ලෙස හැඳින්වෙන ද කෝල් ඔෆ් ද වයිල් නවකතාව ආශ්‍රයෙන් නිර්මාණය වුණු ද කෝල් ඔෆ් ද වයිල් චිත්‍රපටය පිළිබඳව අපිත් සමග මේ කතාබහට සම්බන්ධ වුණේ සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අදහස් අපිත් සමග බෙදා හදාගත්තාට. ඒ වගේම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි නැවත වතාවක් ලබන මාසේ අවසාන සතියේ බ්‍රහස්පතින්දා මුණ ගැසෙමු තවත් සිනමා කෘතියක හෝ සිනමා කරුවෙකු පිළිබඳව නුදුරු පැත්ත විග්‍රහ කරන්නට SBS සිංහල ගුවන් විදුලියේ නුදුරු සිනමා විශේෂාංගයෙන්. අයිබෝන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.